දෙනාටම තෙරුවන් සරණයි. අද කටින මහා පූර්ණෝත්සවය සිදුවෙන දවස සම්මා සමාධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ චීවර පූජාව සිදුවෙන අවස්ථාව, ඒ ප්‍රථම පුණ්‍ය පෙළහරේ ධර්ම දේශනාව අද දවසේ ඒ දායකත්වයන් දක්වමින් කටයුතු කරනු ලබන්නේ කඨින පහා පූර්ණ්‍යෝත්සවයේ දායකත්වයේ දක්වන ධර්මසිරිපතාම් සිංහ මහතා සහ දීපානි නාහනාකාර පින්වත් එම මැතිනිය සහ ආර්යා ප්‍රතාප් සිංහ දියණිය ඇතුළු පින්වත් පවුලේ පින්නතුන් සහ ඥාති මිත්‍ර හිතයිසී හැම දෙනාම අරමුණු බවට පත්වන්නේ අපාතරෙන් සමුගත් ප්‍රතාප් සිංහ මහතාගේ පියාණන් වන ඩැනී ප්‍රතාප් සිංහ පින්වත් තම ආදරණීය පියාණන්ට සහ මව වන සීලවතී ගමගේ තම ආදරණීය මාතාවට පුණ්‍යානුමෝදනා කිරීම. ඒ වගේම දීපානි නානාකාර ඇතිනියගේ බලාපොරොත්තුව තම ආදරණීය පියාණන් වන පියරත්න නානාකාර පින්වත් තම ආදරණීය පියාණන්ටත් පුණ්‍යානුමෝදනා කරන්න. කනේෂ් ජයසිංහ මහතාගේ පියාණන් වන සෝමරත්න ජයසිංහ මහතා ඇතුළු අප නමින් පරලෝ සැපත් සියලුම ඥාති මිත්‍රාදී හැම දෙනාගේම භවගමන සැපවත් වේවා, සුවපත් වේවා, ප්‍රාර්ථනීය බෝධියෙන් නිවනින් සැනසේවා කියන උත්තම ප්‍රාර්ථනාව පෙරදැරි කරගෙන, ඒ වගේම ප්‍රතාප් සිංහ මහතාගේ සහ මහත්මියගේ දුවා දරුවන් ඇතුළු පවුලේ හැම දෙනාගේම නමින් මේ පරලෝ යන්නට යෙදුණු මෙහිට සහ සම්බන්ධ වන සියලු දෙනාගේ නමින් මේ පරලෝ යන්නට යෙදෙන ඒ හැම දෙනාටත් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සහ සම්බන්ධ වන හැම දෙනාටම ආශිර්වාද කිරීමටත් බලාපොරොත්තු වෙනවා. සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු. 2023 වසරේ 11 මාසේ 12 සමා සමාධි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ කඨින මහා පූර්ණ්‍යෝත්සවය පැවැත්වෙන දවස, මේ කඨින මහා පින්කම කියලා කියන්නේ පින්නතුන් කවුරුත් දන්නවා, කාගෙත් සිහිනයක් බලාපොරොත්තුවක් කෙනෙකුට කඨින පින්කමක් නිසි තැනක පවත්වා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා නම් ඒක ජීවිතයේ අපි හැමෝම සලකන්නේ ලොකු භාග්යක් හැටියට. ඒක ඒකාන්ත වශයෙන්ම භාග්යයක් බවට පත් වෙනවා. විහාරස්ථානයක ස්වාමීන් වහන්සේ නමකගේ හෝ කීප නමකගේ වගකීම් අරගෙන වසරෙන් 4න් එකක් මාස 3ක් වැනි කාලයක් සම්පූර්ණ වගකීමක් අරගෙන විහාරස්ථානවල කුදු මහත් කටයුතු, ස්වාමින් වහන්සේලාගේ බෙහෙත් හේත් කටයුතු, දානමානාදී කටයුතු සොයා බලමින් කටයුතු සංවිධානය කිරීම, එක අපහසු කාර්යයක්, කැපවීමක් කළ යුතු කාර්යයක්. ඉතින් ඒ කාර්යභාරය මනාකොට ප්‍රතාප් සිංහ මැතිතුමා, ඒ වගේම දීපානි නානාකාර මැතිනිය ඇතුළු පවුලේ පින්වතුන් නොපිරිහෙලා ඉෂ්ට කරමින් විහාරස්ථානය පිළිසතර කරමින්, ඒ වගේම මේ අලංකාර දම්සභා මණ්ඩපය අවශ්‍ය කරන විදියට ඒ නිර්මාණය කරමින්, තිර රෙදි ආදිය සකසමින් මේ ඇතිරිලි ආදිය මනාකොට ගලපා සකසා පූජා කිරීමට කටයුතු සංවිධානය කරමින් විහාරස්ථානයක විය යුතු ඒ කුදුමහත් කටයුතු සියල්ලමත් ස්වාමීන් වහන්සේ වෙනුවෙන් ධර්මයේ වෙනුවෙන් කළ හැකි සේවාවන් හැම දෙයක්ම ඉෂ්ට සිද්ධ කරමින් ඒ වගේම තමන්ගේ හිත මිත්‍රාදී සියලු දෙනා මේක රාශී කරගෙන මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නේ සද්ධර්ම ශ්‍රවණය කිරීමටයි. පින්නතුනි මහා සාගරය වැනි සද්ධර්මය කොතරම් ඉගෙන ගත්තත් ඒක අවසාන වෙන්නේ කලාතුරකින් පටු මනසක් තියෙන කෙනෙක් තමයි හිතන්නේ මම බුදුදහම දන්නවා කියලා කියන්නේ. දන්නේ නැති උදවිය අපිට ඇහිලා තියෙනවා නේද? සමාජ සමහරලාට අපිට ඇහෙනවා අපි දන්නවා බුද්ධාගම කියන්නේ මොකද්ද කියලා කියනවා නේ. නමුත් ඒ එක්කෙන්ම තේරෙනවා ඇත්තෝ දන්නේ නැහැ කියලා. මොකද හේතුව පින්නතුනේ අග්ගමහා පණ්ඩිත මහානායක හාමුදුරු කෙනෙක්වත් කියන්නේ නැහැ මම ධර්මයේ දන්නවා කියලා. ඒකට හේතුව මේ ධර්මයේ කියන්නේ ඒ තරම් පැතුරුණු විශාල දෙයක් ගවේෂණය කළ යුතු මහා විශ්වය වගේ කාරණයක් කියන එක අප හැමෝම වටහා ගත යුතුව තියෙනවා, තේරුම් ගත යුතුව තියෙනවා පින්නතුනි. පින්නතුන මතක් කරන්න කැමති මම මේ සෙන් දහමේ තියෙන අපූරු කතාවක්. ඒ කතා අතර තියෙන හරි අපූරු කතාවක් තියෙනවා. දවසක් අර රිමෝට් එක ගෙනල්ලා දෙන්න. ගෝලෙක් ඇවිල්ලා කාලයක් ධර්මයේ ප්‍රගුණ කරගෙන ප්‍රගුණ කරගෙන දියුණු වෙච්ච ගෝලෙක්, ඒ ගෝලයාට තවත් පරිපූර්ණ වෙන්න අවශ්‍යතාවයක් ඇති වුණා. ඉතින් මේ ඊටාම ඥාන වෘද වයෝ වෘද සෙන් භික්ෂුව ළඟට ගිහිල්ලා මේ ගෝලයා කියනවා මට පරිපූර්ණ විය යුතු ධර්මයේ එහෙම අවශ්‍ය කරලා තියෙන දැන් අපි ඇයටත් ඉන්නවනේ රහත් වෙන්න ඕන කියලා කියන්නේ ඒකම තමයි. පරිපූර්ණ විය යුතුයි මම මොකක් කළ යුතුද කුමක් කළ යුතුද කියලා අහනවා. ඉතින් මේ සෙන් ගුරුතුමා පොඩ්ඩක් බලාගෙන ඉඳලා අහලා තියෙනවා මේ ඔබ මේ උදේට කැඳ බිව්වද කියලා. ඊට පස්සේ කිව්වලු මේ ඔව් මං ගුරුතුමනි කැඳ බිව්වා. ඊට පස්සේ කෙවලු එහෙනම් ගිහිල්ලා කෝපි හොදන්න කියලා. දැන් අහපු ප්‍රශ්නේ මොකද්ද? මඩ පරිපූර්ණ විය යුතුයි. පරිපූර්ණ වීමට අවශ්‍යයි. හැබැයි මේ පරිපූර්ණ වෙන්න හොයන කෙනා මොකද කරලා තියෙන්නේ? උදේ කැඳ බීපු කෝපි සෝදලා නැහැ. එවනම් අපි මුලින්ම බලන්න ඕන මේ මොහොතේ අපේ කුමක්ද අඩුව පාඩුව තියෙන්නේ කියලා කල්පනා කරලා බලන්න ඕන. ඒකෙන් පින්නතුනේ ඒ සෙන් කතාවන් වල කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සමයේම වගේම හරි හිතන්න දේවල් හිතලා තේරුම් කරගන්න දේවල් තමයි දෙන්නේ. ඉතින් මේ කාරණේ එපමණක් නෙමෙයි අර්ථය. එයාගේ සෑම කාරණයක්ම අසම්පූර්ණයි. ඒ ගෝලයාගේ හැම කාරණයක්ම කැඳ කෝපේ වගේම අසම්පූර්ණයි. ඒ නිසා සම්පූර්ණ කරන්න ඉගෙන ගන්න කාරණයක් ඒ සම්පූර්ණයෙන් ඒක ඉගෙන ගන්න. ඉගෙන ගන්න දහමක් ඒක සම්පූර්ණයෙන් ඉගෙන ගන්න. ප්‍රගුණ කරන දහමක් සම්පූර්ණයෙන් ඒක ප්‍රගුණ කරලා ඉගෙන ගන්න. පිළිතුරක් ළඟා කරගන්න ඒ දහමක කාරණේක සම්පූර්ණයෙන්ම ඒ අරුත් ලබා ගන්න තුරු තමන් ඒක අවසන් කරනකම් කටයුතු කරන්න කියන දීර්ඝ අනුශාසනයක් ඒ කතාව ඇතුළේ තියෙනවා. පැහැදිලි නේද? දැන් එහෙමනම් අපි ගිහිල්ලා පරිපූර්ණ වෙන්න ඕන මට කියලා කියන අවස්ථාවේදී අර කැඳ කෝප්පේ කතාව මතක තියාගන්න ඕන. ඊට පස්සේ ගොඩක් දේවල් අපිටම හිතා ගන්න පුළුවන් අපේ කොච්චර දේවල් හදා ගන්න තියනවාද කියලා අපි මෙතන. මම හිතනවා අපේ ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවට මෙන්න මේ සෙන් කතාව ගොඩාක් වැදගත් වෙයි කියලා. දවසක් ගෝලයෙක් මේ සෙන් දහම තේරුම් කරගන්න, එහෙම නැත්නම් නිර්වාණ ධර්ම තෝරගන්න පිවිසියා මේ සෙන් ආරාමයකට. ඒ ආරාමයකට පිවිසි මොහොතේදී දැන් මෙයාට මේක අවබෝධ කරගන්නයි ඕන කියලා කිව්වා. දැන් ඒ අවබෝධ කරන විදිය හරි වෙනස් සෙන් භික්ෂූන් වහන්සේලා. ඊතලයකුත් අරගෙන, දුන්නත් අරගෙන, මලකුත් අරගෙන, ඇස් දෙක බඳින්න පුළුවන් රෙදි කැබැල්ලකුත් අරගෙන ගෝලයත් එක්ක මා කැලේක ගියා. මේ කැලේ ගිහිල්ලා එක තැනක අත්තක මේ මල රැඳෙව්වා. මල රඳවලා ඒ කන් දෙනුත් එපිට ඈත මීටර් 2000ක් විතර ටිකක් ඈතට ගියා. ඈතට ගිහිල්ලා ගෝලයාට කිව්වා මේ ගුරුවරයාගේ ඇස් දෙක බඳින්න කියලා. දැස ගෝලයාත් ඇස් දෙක බැඳා. ගුරුවරයා ඊතලේ අරගෙන විද්දා. විදලා කිව්වා දැන් අර මේ මම ඒ මලට විද්දා, ඔයා ගිහින් බලන්න ඒක මලට වැදිලාද තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් බොහෝ දුර ගෙවලා ගෝලයා ගියා මල ගාවට. ගිහිල්ලා බැලුවා. බලනකොට මලට වැදිලත් නැහැ, එයා අත්තකට වැදිලත් නැහැ, ඊතලේ අහල පහලකවත් නැහැ. තේරුණාද? ආයි ගියා දැන් ගුරුවරයා ළඟට. ගුරුවරයා ඇහුවා කෝ ඊතලේ? ඊතලේ හම්බුනෙත් නැහැ. මලට වැදිච්ච ස්වභාවයක්වත් පේන්නෙත් නැහැ. අත්තකටවත් වැදිලා නැහැ, අහල පහලකවත් ඊතලේ නැහැ කිව්වා. ඊට පස්සේ තමයි කියලා දුන්නේ ගුරුවරයා, තමන්ට කවදාවත් ඉලක්කය නොදැක අරමුණ සම්පූර්ණ කරගන්න බෑ කිව්වා. පැහැදිලිනේ? ඉලක්කය නොදැක අරමුණ සම්පූර්ණ කරගන්න බෑ කිව්වා. ඒ කියන්නේ මේ මලට ඉලක්කයක් පේන්නෙත් නැත්තම්, ඇස් දෙකත් බැඳලා නම්, කන් දෙකනුත් එහා පැත්තේ නම් ඉන්නේ, කොහොමද මේ මල ඉලක්ක කරලා දුන්නකින් විදින්නේ? ඒක කෙරෙන්නේ නැති වැඩක්. නමුත් ගෝලයට විශ්වාසයක් ඇති වුණා ගුරුවරයාට එහෙම ඇහැ පුළුවන් වෙන්නේ නැති කියලා. ගිහිල්ලා බැලුවට වැඩේ වෙලා නැහැ. මේ කතාව අපේ මේ නූතන බෞද්ධ සමාජයේ බහුතරයකට ගැලපෙන්නේ නැද්ද? නිවන් ප්‍රාර්ථනා කරනවා. ඉලක්කය දැකලාද දැනගෙනද? නැහනේ. ආන් එවැනි කෙනෙක් තමයි මේ සෙන් හාමුදුරුව ළඟට ගිහිල්ලා තියෙන්නේ. දැස් බැඳගෙන ඉලක්කය නොදැක ඊතලෙන් විවිධ ඉන්නවා. කවද නිවන් දකීද කියලා දන්නේ නැහැ. එනිසා මුලින්ම අපි නුවණින් සම්මුති ඥානයෙන් ඉලක්කය හඳුනාගත යුතුයි. අවබෝධ කරගත යුතුයි. අපි අවබෝධ කරගන්න දහම කුමක්ද, කුමන දහමක්ද අපි අවබෝධ කරගන්නේ, වටහා ගන්න කියන කාරණේ මුලින්ම වටහා ගත යුතුයි. ඊට පස්සේ ඉලක්කයට අවශ්‍ය කරන කුසල් තමයි සම්පාදනය කරන්න ඕන. ඉතින් අපේ ප්‍රතාප් සිං මැත්තුමා දීපානේ නානකාර මැතිනේ කියලා කියන්නේ ධර්මය ඉගෙන ගන්නවා, ධර්මය අහනවා වගේම ධර්මය කියා දෙන පිරිස. ඒවගේම අපේ ශාලුක මහත්මයත් සමග එකතු වෙලා ඇත්තෙම ආදර්ශමත් කාල බිල සතුට වෙලා පාටියක් දාලා රටක සංචාරයක් ගිහිල්ලා ඉන්න පුළුවන් මෙහෙම පින්කම් කරන්න ඕනේ නැහැ නේ. එයින් එහා ගියපු උත්තරීතර ආදර්ශයක් දෙව්බඹුන්ට අගය කරන දෙයක් කරනෝ තව කෙනෙක්ගේ හිත නිවනෝ. තව කෙනෙක්ගේ හිත තේරුම් කරලා දෙනවා. එහෙම ඒ තේරුම් කරලා දෙන්නේ අපිනම් අපේ ජොබ් එක කියලා හිතන්න පුළුවන්. එහෙම නැත්තම් පන්සල හදාගන්න කියලා හිතන්න පුළුවන්. ඒත් ඒ ඇත්තු ඒක කරන්නේ ඒ තරම්ම නිස්සරණ අධ්‍යාසයකින්. ඒ ඇත්තන්ගේ ජොබ් එක නෙමෙයි බණ කියන එක, ජොබ් එක වෙන එක. ඉතින් ධර්මය කියා දෙන එක අතිරික්ත දෙයක්. ඉතින් ඒකට යම් කිසි කෙනෙක් අනුම්පද කියනවා නම් ඒ ඇත්තන්ට සංසාරේ ඒකාන්ත වශයෙන්ම විශාල හානියක් සිද්ධ වෙනවා. මේ මෙහෙවර, මේ චේතනාව, මේ දහම මනාකොට තේරුම් කරගන්නේ නැතුව. එනිසා ඉලක්කය නොදැන විවේචනය කරන්නෙත් නැතුව, ඉලක්කය නොදැන ගමන් යන්නෙත් නැතුව, ඉලක්කය දැනගෙන තේරුම් අරගෙන යන මගක්, ගමක්, ගමනක් ආනන්ද හාමුදුරුව කතා කළා. ආනන්ද හාමුදුරුව පොත සාක්ෂියද තියලා ප්‍රශ්නයක් ඇති වුණාම පැන්නේ නැහැ. ස්වාමින් වහන්සේ ඉදිරිපත් වෙලා ඒ ප්‍රශ්නේ විසඳලා දෙනවා. ගොඩාක් තැන්වල ඉන්නේ පොතේ තියෙන දේ ඒ විදියට විද්‍යාත්මක වුණත්, තර්කයට නොගැලපුණත්, සත්‍යයට නොගැලපුණත් පොතේ තියෙන නිසා කියලා තමන්ව ඇඟ බේර ගන්න උදවිය ඕන තරම් ඉන්නවා. ඒක ඒත් උත්කර ගන්න මුලාවක්, ඒ වගේම සමාජයට අසිද්ධ වෙන මුලාවක්. ඉතින් අපේ පින්නතුන්, මේ ඉන්න පින්නතුන් ධර්මයන් බොහෝ අධ්‍යයනය කරමින්, බොහෝ බණ දහම් අහමින් අවබෝධිත පිරිසක්, අනවබෝධිත පිරිසක් නෙමේ, නැනති පිරිසක්, උගත් පිරිසක් සමාජය හා ලෝකය පිළිබඳව, පොත්පත් පිළිබඳව කියවන පිරිසක්. ඒ නිසාවෙන් අපි ඉතාම සන්තෝෂ වෙනවා අපිට කතා කරන්න ලැබෙන්නේ උසස් ජන විඥානයකට වීම. ඒක බොහොම හොඳයි. ඒකට හේතුව උසස් ජන විඥානයක් ඇති පිරිස ඒක රාශි වෙන්න හේතුවක් අපි ඉහළ දෙයක්, උසස් දෙයක් පිළිබඳව කතා කරන නිසා, දේශනා කරන නිසා, සමාජයට අවශ්‍ය කරන දෙයක් ගැන කතා කරන නිසා. වර්තමානය තුළ පෝෂණය වෙන්න, ශක්තිමත් වෙන්න, වර්තමානය තුළ පිහිටන්න බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව නිරන්තරයෙන්ම. අපිට මෙන්න මේ මොහොතේ පරිපූර්ණ විය හැකි නම් ඒ තමයි පරිපූර්ණව පුජ්‍යලය. මේ මොහොතේ කැඳවීපු කෝප්පේ සෝදලා දාන්න අපිට පුළුවන් නම් මේ මොහොතේ අපි පරිපූර්ණයි. එනිසාවෙන් හැම විටම පෙන්වා දෙන්නේ මේ මොහොතේ පරිපූර්ණ වෙන්න. ඔබ අනාගතේ පරිපූර්ණ වෙන්නවත්, අතීතේවත් නැවේ. මේ මොහොතේ පරිපූර්ණ වෙන්න එවිට ඔබ පරිපූර්ණයි. බොහෝම සිතවිලි වේගෙන් හැමතැනම දුවගෙන යන්නේ මේ මොහොතේ පරිපූර්ණ නැති නිසා. අපි පරිපූර්ණත්වයේ වෙන කොහේදෝ තියෙනවා කියලා හොයන නිසා. පරිපූර්ණත්වයේ තිබෙන්නේ සාර්ථකත්වයේ තිබෙන්නේ ජයග්‍රහණයේ තිබෙන්නේ මේ මොහොතෙමයි. ඔබ මේ මොහොතේ සාර්ථක කෙනෙක් නම් ජයග්‍රාහී පුජ්‍යලෙක් නම් ඔබ සදාකාලික ජයග්‍රාහී පුජ්‍යලෙයි. මේ මොහොතේ ඔබ පරිපූර්ණ නම් සතුටෙන් නම් සිටින්නේ ඔබ සමකල්හිම පරිපූර්ණ වූ සතුටෙන් ජීවත් වන අයෙක්. මේ මොහොතේ ඔබ සම්පූර්ණ අයෙකු වන්න බලන්න ඔබට එසේ වෙන්න පුළුවන්ද කියලා. මේ මොහොතේ ඔබ සම්පූර්ණ කෙනෙක්, පරිපූර්ණ කෙනෙක්. අපි ලබා ගන්න යන අරමුණ කුමක්ද කියලා අපි මුලින්ම තේරුම් අරගෙන යන්න ඕන. හැමෝටම මං හිතන්නේ තියනවද කියන ප්‍රශ්නයක් තියෙනවා තමන් ලබා ගන්න යන අරමුණ මොකක්ද කියලා. අරමුණක් නැති අය බලන්න අත උස්සන්න බලන්න තමන් ලබා ගන්න යන අරමුණ මොකක්ද කියලා දන්නේ නැති අය අත උස්සන්න බලන්න. කීප දෙනෙක් ඉන්නවා නේ. අතිස්වි නැති අයත් ඉන්නවා. ඒ අරමුණ මොකක්ද කියලා දන්නේ නැහැ. පින්නතුන්ට කියන්න ස්වාමින් වහන්සේ ධර්මයේ සොයාගෙන ගිය අරමුණක් ඇතුව. ඉතින් මේ සෙන් කතාවේ වගේ අරමුණක් නැතුව ගියපු ගෝලෙක් නෙමෙයි මම. ඒ නිසා තමයි මං ජයග්‍රාහී පුඤ්ජලෙන් බවට පත්වන්නේ. ඒ අරමුණ පහළ වෙච්ච අවස්ථාවත් මට තාම මතකයි. මම පින්නතුන්ට කියලා තියෙනවා ඔය ඇඹිලි පිටියේ මහවැලි ක්‍රීඩාංගණේ කෙළවර බෝගහක් තියෙනවා. බෝගහ ළඟ ප්‍රේක්ෂකාගාරයක් තියෙනවා. එතන ඉඳගෙන පොතක් කියවද්දි රේණුකාන්න චන්දවිමල නායක හඳුරුවන්ගේ පොතක් කියවද්දි තමයි මට පහළ වෙන්නේ. අපි සියලු දෙනාම ආයාසයෙන් යුක්තයි. මාත් ආයාසයෙන් යුක්තයි කියලා මට નિરાයාසික විය යුතුයි. નિરાයාසයට පත්විය යුතුයි. નિરાයාසයට පත්විය හැකි නම් එය තමයි ධහම. එය තමයි සත්‍ය. මෙන්න මේ નિરાයාසයට පත්වීමේ සත්‍ය හොයාගෙන මම ආරණ්‍යයක් ආරණ්‍යයක් ගානේ භාවනා මධ්‍යස්ථානයක් ගානේ පුජ්‍යලේ ගාන ගිහිල්ලා අහනවා මේ નિરાයාසයට පත්වන්නේ කෙසේද කියලා. පස්සේ තමයි දන්නේ මේ නිර්වාණය කියන වචනයත් තිබිලා තියෙන්නේ එතනම. ඒකටම තමයි නිර්වාණය කියන වචනයත් යෙදිලා තියෙන්නේ. ඒක වෙන වචනයක්, මේක වෙන වචනයක්. නමුත් එකම කාරණයක්. ඊළඟට අකාලිකයි කියලා යෙදිලා තියෙන්නේ ඒ වචනයම තමයි, කාරණේම තමයි. ලෝකෝත්තරයි කියලා යෙදිලා තියෙන්නේ ඒ කාරණේම තමයි කියලා දන්නේ පස්සේ. එහෙමනම් පින්නතුනේ මම සොයාගෙන යනවා, નિરાයාසයෙන් සොයාගෙන යනවා. ඉතින් භාවනාවල් සිද්ධ කරනු මට තේරෙනු මේ භාවනාව ආයාසයෙන් සිද්ධ කරන්නේ. බලන්න ඔබ ඉන්නේ નિરાයාසයෙන්ද ආයාසයෙන්ද කියලා බලන්න, ඔබ දිහා බලන්න. එතකොට භාවනාවක් සිද්ධ කරනු ආයාසයෙන්, ධර්මය අහනු ආයාසයෙන්, ධර්මය මෙනෙහි කරනු ආයාසයෙන්. කවදා මට નિરાයාසය ලැබේද? નિરાයාසය ලබන්නට නම් මා කුමක් කළ යුතුද? අන්න පින්නතුනේ ශ්‍රේෂ්ඨ අරමුණ. අන්න ඒ නිසා පින්නතුනේ මං ලෝකයක් හරි පෙරලල මේ નિરાයාසය සොයා ගන්නවා කියන අදහසක් තිබුණා, අරමුණක් තිබුණා. ඒ නිසා මට ඒ දේ සොයා ගන්න ලැබුණා. ඒ නිසා පින්නතුනුත් හොයන දෙයක් තියෙන්න ඕන. මොනව හරි දෙයක් හොයන්න ඕන, ඉලක්කයක් දකින්න නැතුව දුන්නක් අරගෙන ඉතරලයක් අරගෙන ගිහිල්ලා ඔයේ ඉලක්කයක් නොදැන විදින කෙනෙක් බවට පත් වෙන්න එපා. ඉලක්කයක් දැන හඳුනාගෙන කටයුතු කරන්න ඕන. ඒ නිසා තමන්ගේ ඉලක්කය තමන් පාද ගන්න. નિરાයාසයට පත්වීමට කුමක් කළ යුතුද? කුමන භාවනාවක් කළ යුතුද? નિરાයාසයට පත්ුණාට පස්සේ අපිට තියෙන වටිනකම, සහනය, අපිට තියෙන නිදහස මොනතරම්ද? ඒකේ වටිනාකම කොච්චරද? අපි හැමෝම කැමති නිරායාසේවාසය කරන්න විශේෂයෙන් මේ කතා කරන්නේ ආධ්‍යාත්මික නිරායාසය. එහෙම නැතුව පන්සලක බත් ගිලලා ඉන්න නිකන් ඉන්න පිංගුත්තරේ කරේකද මේ? එහෙම නිරායාසයක් නෙමෙයි මේ ආධ්‍යාත්මික නිරායාසය සොයා යන්නේ. මොකවත් වැඩක් නැතුව නිකන් ඉන්න එක තරම් කම්මැලි අමාරු වැඩක් වෙන මොකක්වත් නැහැ ලෝකේ. ඒක ගොඩක් අමාරු වැඩක්. ඒ නිසා මේ ආධ්‍යාත්මික නිරායාසය, ආධ්‍යාත්මික මේ නිදහස අපි කුමක් කළ යුතුද මේ ආධ්‍යාත්මික නිරාසය ලබන්න? ඔබට හැඟෙන්නේ කුමක් කළ යුතුද කියලාද? ඉතින් ඒ ලබා ගැනීම සඳහා මා නොයෙකුත් භාවනා වර්ග කළා. හම්බුනේ නැහැ. නොයෙකුත් පොත්පත් කියෙව්වා. ඒත් හම්බුනේත් නැහැ. නොයෙකුත් පුජ්‍යලයන්ගේ ස්වාමින් වහන්සේලාගේ අදහස් වලට අහුම්කම් දුන්නා. ඒත් නැහැ. අපි කොහොමද මේ නිරායාසය ලබන්නේ? ඔබෙන්ම ඔබ ප්‍රශ්න කරගන්න. ඔබ තුලින් නැගෙන පිළිතුරු තමයි ඔබට වැදගත්, ඔබට රසවත්. ඔබ තුලින්ම උපදින පිළිතුරු ඔබ ඔබම වගා කරගෙන කනවා වගේ දෙයක් ඒක. අනුන්ගේ පොතකින් තියෙන දෙයක්, දේශකයෙක්ගෙන් අහගන්න දෙයක් කඩෙන් ගන්න ඉලුවලුවක් වගේ. ඔබට වැඩියෙන්ම රසවත් මොනවද? තමන්ම වගා කරගත්ත දෙනේ. ආන්න ඒ වගේ තමයි තමන්ම හිතලා තමා තුළින්ම අවබෝධය ගොඩනගා ගන්න. සත්‍ය අවබෝධය සඳහා දිරිය ශක්තිය ඇති වෙන්න නම් පින්නතුනේ එහි තියෙන අගය හා වටිනාකම තේරුම් යන්න ඕන. එහි ඇති බොහොම වටිනාකම තේරුම් යන්න ඕන. එහෙම උනොත් විතරයි පින්නතුනේ ඒ කරා ඒ අවබෝධය කරා ගැටියුතු කරන්න උත්සාහවත් වෙන්නේ. පින්තුනේ කවුරු හරි කෙනෙක් කිව්වොත් නිර්වාණය නැමැති ඒ මාණික්කය එවරස් කන්ද මුදුනට ගිහිල්ලා ඒක එහා පැත්තට තව කිලෝමීටරයක් විතර බහිද්දි ගල් ගුහාවක ශාල ගලක වහලා තියෙනවා. කොහෙද තියෙන්නේ? එවරස් කන්ද මුදුනට නැගලා ඒකෙන් අනිත් පැත්තට තව කිලෝමීටරයක් විතර බහිද්දි විශාල ගල් ගුහාවක විශාල ගල් පර්වතකින් වහලා තියෙනවා. මොකද්ද තියෙන්නේ? නිර්වාණය නැමැති මාණික්කය. කෝ බලන්න ලං යන කට්ටිය ඒක ළඟා කරගන්න. අතර අතුස්සන් බලන යන අය. යන්නේ නැනේ. ඒ යන්නේ නැත්තේ. යන්නේ නැත් මං හිතන්නේ හැමෝම යන්නේ නැති වෙයි කියලා. ඒ යන්නේ නැත් ඒකේ වටිනාකම ඒකේ අගය දන්නවනේ. ඒ කියන්නේ අපි මුළු ජීවිත කාලෙම මහන්සි වෙලා අනන්ත දුක් විඳිනවට වැඩිය මේක පරම්පරා කෝටි ප්‍රකෝටි ගානකට සහනයක් ඇති වෙන එක මාණික්කයයි මුළු ජීවිතේම සම්පූර්ණයෙන්ම එකලු කරන ආලෝකවත් කරන දෙයක්. එතකොට මේ සඳහා මට ඕනනම් ගත වෙයි මාසයක්. ඉන්දියාවට ගිහිල්ලා එවරස් කන්ද තරණය කරලා ඊට යමැත්තට ගිහිල්ලා මේ නිර්වාණය නැවති මාණික්කය ගන්න. මේ මාණික්කයෙන් කියන්නේ අපි නිර්වාණය කියන එක ගන්නෙ මේ නිකම්ම නිකන් නෙමෙයි. මොකටද අපි ඒක ලබා ගන්නෙ? ජීවිතේ ආලෝකවත් කරගන්න, ජීවිතේ සැනසිලිදායක කරගන්න, ජීවිතේ පරිපූර්ණ කරගන්නයි අපි ඒක ලබා ගන්නෙ. ඉතින් පින්නතුන ඒ වෙනුවෙන් අපි මහන්සි විය යුතුයිනේ, කැප විය යුතුයිනේ. බලන්න ඔබේ හිතේ තියෙන වීරිය මැන බලන්න පුළුවන්, ඔබේ හිතේ තියෙන ශක්තිය මැන බලන්න පුළුවන්. මෙවැනි අභියෝග ලබා දුන්නාම ඒ කාරණෙත් එක්ක තමන්ගේ හිත හැකිලෙනවද දිරිමත් වෙනවද කියලා බලලා. ඇත්තට මේ කාරණේ කියද්දී ඔබේ හිතට ඇති වෙච්ච දේ මොකක්ද? හාමුදුරනේ ගුවන් යානයකින් ගියාට කමන්නේ නැහනේ කියලා හන්නත් තිබ්බා නේද? හෙලිකොප්ටර් භාවිතා කරලා එතෙන්ට යන්න පුළුවන්ද? කමක් නැහැ කොහොම හරි. තාක්ෂණික යොදා ගැනීමක් Tamanta කර ගන්න පුළුවන් නම් කොහොම හරි අභියෝගයේ ජය ගන්න ඕන. පින්තුනේ මේ මානවයා හරි දුර්ලභයි. මේ අනන්ත විශ්වයේ මහා පෘථුවිය වගේ පෘථුවියක් තාම හොයා ගන්න බෑ. ඒ පෘථුවියක පින්තුනේ පෘථුවියක් තිබුණත් මේ වගේ දියුණු ජන විඥානයක් තියෙන සත්වයක් නිර්මාණය වීම අතිශයම දුර්ලභයි. එසේ ජන විඥානයක් ඇති වුණත් පින්තුනේ බුදුරජාණන් වහන්සේගේ වගේ ගැඹුරු දහමක් මතුවෙන යුගයක් අතිශයම දුර්ලභයි. හොයත්තු මේ සෙල්ලම් කළාට කලකිරීමෙන් ශෝකයෙන් ගැටළු වලින් සන්තාප වලින් ජීවත් වුණාට ඔයත් මතක තියාගන්න අනන්ත සංසාරේ පාරමී පුරලා 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 ලබාගත් උත්තම ආත්ම භාවය මේ ගෙවා දමන්නේ. තේරුණාද? අපි මේ ගෙවා දමන්නේ ඒ සංසාරේ අනන්ත ප්‍රාර්ථනා කරලා ලබාගත් උත්තම ආත්ම භාවය මේ ගෙවා දමන්නේ. ලේසි නෑ. අනේ හාමුදුරුවනේ ඒකෙත් උත්තම භාවයක් නෑ. හැමදාම පෙට්‍රල් නගිනවා, ඩීසල් වැඩිනවා. කවද්ද පින්නතුනේ අපිට පෙට්‍රල් නැග්ගේ නැත්තේ? පෙට්‍රල් 35ට ගාන ගාලෙත් දෙකක් වැඩි වුණාම අපි උද්ඝෝෂණය කළා වැඩි වුණා කියලා.
ඒ නිසා කවදත් මනුස්සයාට හැමදාම අගහිඟකම් නැති දවසක් නෑ. හැමදාම අගහිඟකම්, හැමදාම නැති බැරිකම්, හැමදාම අපහසුකම්. ඌනෝ ගම්මෝ පූතජ්ජනිකෝ නොසෑහෙන ග්‍රාමයේ සත්වයා සෑහීමට පත් වෙනවා නම් අපි හැම දිනාටම ඕනෑම තැනක තලයක ඉඳගෙන සෑහීමට පත් විය හැකි. නොසෑහීමට පත් වෙනවා නම් ඕනෑම තලයක ඉඳගෙන නොසෑහීමටද පත් විය හැකි. එච්චරයි කතාව. සෑහීමට පත් වෙනවා නම් පම් පැදුරයි පොල් කටට ලබු ගෙඩියට වතුරට හිකුයි තියාගෙන එතනත් සෑහීමටපත් වෙන්න පුළුවන්. ගල් ගුහාවක හරි ඉඳගෙන සෑහීමටපත් වෙන්න පුළුවන්. ඉතින් පින්නතුනේ ඒ වගේ ජීවිතත් අපිට තිබුණා. මං බොහෝම කාලයක් ගල් ගුහාවල් වල තමයි වාසය කරේ. මෙහාට එන්න කලින්. ඒක හරි අපූරුයි. පොඩ්ඩක් ඉතින් සෙම රෝග එහෙම හැදෙනවා, සීතල වැඩි නේ. දැන් මේ පන්සල් කරන්න පටන් ගත්තනේ, භාවනා මධ්‍යස්ථාන බණ කියන්න පටන් ගත්තා. ඊට පස්සේ තියෙන මගේ විවේකය, මගේ සහනය තමයි මම පරිත්‍යාග කරන්නේ. මගේ සැනසෙල්ල මම පරිත්‍යාග කරනවා. නිකන් ඉන්න බැරුවට ගඟේ ගහගෙන යන මිනිස්සු ගොඩ දාන ගඟට පනිනවා. උන්ව පනින්න බේරගන්න ගියාම උන් ඉස්සල්ලම කරන්නේ අපිව ගිල්ලන එක අල්ලලා නේද? ඔය ඒක හැටිනේ මේ මිනිස්සයා දියේ ගෙලෙමින් ඉන්න මිනිස්සයගේ හැටි. ඒ සත්තු මලවල පැටලෙලා ඉන්නෝ, මලේකින් නිදහස් කරන්න යනෝ, අලි වලවල් වල වැටිලා ඉන්නෝ, අලි නිදහස් කරන්න යන වනජීවී අය වගේ තමයි අපි. එයාට හරියට තේරෙන්නේ අපි මේ පැන පැන බණ කියනවා, ධර්මයේ කියන මොනවා කියනවද කියලා දන්නේ නැහැ. එයාට තේරෙන්නේ නැහැ. ඉතින් මේ සත්වයා එහෙමයි. නමුත් අවබෝධයට පත් වෙච්ච දවසර තමයි එයා දන්නේ මේ මෙච්චර උදව්වක් මට මේ කරලා තියෙන්නේ කියලා. එනිසා තථාගත ධර්මය අප්‍රමාදීව විමසන්න. මොකද්ද ඒ ධර්මය කියලා විමසන්න. මට මේක අවබෝධ කරගත යුතුයි, මේ ඥානය පහළ කරගත යුතුයි, මේ ඇස පහළ කරගත යුතුයි කියලා විමසන්න. විමසීම තුළින්ම තමයි සත්‍ය අවබෝධය ඇති වෙන්නේ. ඇපල් ගෙඩිය වැටිලා පින්නතුනේ ගුරුත්ව බලය ගැන හිතුවා වගේ පාත්‍රයක් උඩට පාවෙලා පටිසෝතගාමි ප්‍රතිපදාව හෙවත් ලෝකෝත්තර මාර්ගය කියන එක හොයාගත්ත බුදුහාමුදුරුවෝ. ඔබට සමහර අය කියයි ඇපල් ගෙඩියට සංසන්දනය කරා ඒක බුදුහාමුදුරුව අදිෂ්ඨාන කරලා ගියේ මේ වගේ පච ගෙලිනවා කියලා. ඒ ඉතින් ඒ පොතේ මතක බණ කියන අයනේ. ඒගොල්ලන්ට මං කියන්නේ මතක බණ. පොතෙන් මතක තියන් ඇවිල්ලා කට කියවනකොට කියන්නේ මතක බණ. ඉතින් පින්නතුනේ බුදුහාමුදුරුවෝ ඒක අහම්බක් නෙමෙයි, ඒක විද්‍යාත්මක න්‍යායක්. ඒ මේ විදියට කියලා දුන්නොත් මිනිස්සු හිතන්න පුරුදු වෙනවා. පාත්‍රය ඉහළට පාවෙනවා දැකලා අදහසක් පහළ වුණා. ආ මාර්ගයේ වැටුණා, මාර්ගයේ වැටුණා. අනුසෝතගාමීව නෙමෙයි මේකට යන්න ඕන, පටිසෝතගාමීව. දැන් ඉතින් පටිසෝතගාමී කියලා හිතුවාම ඔබට එක එක ඒව හිතනවා ඇති. හැබැයි ඔබට හිතන එකක්වත් නෙමෙයි ඒ. ඒක මහා විශාල ගැඹුරක්. ඒ මහා විශාල ගැඹුරක්. මනුෂ්‍යයෙක් තුල පවත්නා වූ සියලුම මානසික ස්වභාවයන් අවබෝධ කරගෙන බුදුහාමුදුරුවන්ට තිබුණේ වස්තු කාමයන් රූප අරූප කාමයන් නෙමේ තිබේ. බුදුහාමුදුරුවන්ට ඒ දවස්වල තිබිලා තියෙන්නේ මේ සිද්ධාර්ථයන්ට ආනිඤ්ඤාභි සංඛාර කියන සංඛාරය විතරයි තිබිලා තියෙන්නේ. ඒ කියන්නේ විඥාන පටලැවිල්ලක් විතරයි තියෙන්නේ. ඒක ඇතුලේ වෙනම කිසිම අරමුණක් නැහැ. අන්න එහෙම තියෙද්දි තමයි පින්නතුරි මේ උත්තමයන් වහන්සේ දකින්නේ පාත්‍රයේ ඉහළට පාවෙනවා. ඒකෙන් අදහස ගත්තා. එහෙමනම් මේ ඇස කන නාසය දිව ශරීරය මන කියන්නේ පහළට ගලාගෙන යන වස්තූන්. ඒවා තුල සුභාරමුණු පහළ වුණත් ඒවා තුල අසුභාරමුණු පහළ වුණත් ඒවා තුල වෙනත් මධ්‍ය අරමුණු පහළ වුණත් කුමන අරමුණක් පහළ වුණත් මේ ඉන්ද්‍රියන් සය තුල ගලාගෙන යෑම අනුසෝත ගාමී වයි යන්නේ. ලෝකෝත්තරව නෙමේ පටිසෝත ගාමීව නෙමේ ගලාගෙන යන්නේ. දැන් එහෙනම් ඔබ කල්පනා කරන්න ඔබ මොන විදියේ ධර්මයේ ඇව්වත් ඔබ මොන විදියේ ධර්මයේ මෙනෙහි කරත් ඔබ මොන වගේ බණ කතා කළත් කොහෙටද ගලාගෙන යන්නේ? අනුසෝතගාමීවයි ගලාගෙන යන්නේ. එතකොට සිද්ධාර්ථයන් දැක්ක මම මෙච්චර කාලයක් කරපු භාවනා ඉන්ද්‍රියන්ට සාපේක්ෂිතයි. අනුසෝතගාමී පහළට ගලාගෙන යන කරපු සියලුම භාවනා දැනගත් ධර්ම සියල්ලම ප්‍රගුණ කරන ලද සියල්ලම අනුසෝතගාමී මෙන්න පටිසෝතගාමී කියන ඒ අදහස ඒ දර්ශනය පින්නතුනේ සිද්ධාර්ථ මහෝත්තමයන් වහන්සේ ගන්නවා මිසක් සාමාන්‍ය මිනිස්සෙකුට නම් හිතන්නවත් බෑ. උන්වහන්සේ කල්පනා කළා මේ වැඩේ හරියන්නේ නැහැ. දැන් මේක තමයි මාර්ගය. මම මෙන්න මේ විදියට හිත පුරුදු කරනවා. හැබැයි මම නැකිටින්නේ නැන්නේ. මම මේ ගහට වේලිලා මැරිලා ගියොත් වෙන තාපසය වගේ හිමත් වෙද්දාවේ. මරණය දෙවෙනි කර ධර්මය පළවෙනි තැනට ගත්තා. ඒ අදිෂ්ඨානය තුල තියෙන්නේ මරණය දෙක ධර්මය එක. ඔබේ ජීවිතේ ගණන් හදලා බලන්න තාම කොහෙද තියෙන්නේ කියලා. ධර්මයේ කීවෙනි තැනද අංක කීයේද ඔබේ තියෙන ධර්මය ගණන් හදලා ලියලා තියාගන්න. ඔක ක්‍රමානුකූලව ගන්න ඉහළ ඉලක්කමකට ගන්න. ඉහළ ඉලක්කමකට ගන්න ධර්මයේ එකට ගත්තා. ධර්මයේ එකට ගන්න ඕන. අපි පින්නතුනි ධර්මයේ එකට ගත්තා. යාළුවන්ට වඩා ඥාතීන්ට වඩා රැකී රක්ෂා අරමුණු කරගෙන ඉත්තන් යාන වාහන තරුණ කාලයක කොල්ලෙකුට තියෙන ආසාවල් මොනවද නේද? බයික් එකක් ගන්න ආසාව, වාහනයක් ගන්න ආසාව, හොඳ ඇඳුම් පැළඳුම් අඳින ආසාව, මාළ මුදු බේස්ලට් ඔරලෝසු දාන ආසාව, කොණ්ඩේ උල් වෙන්න හදා ගන්න තියෙන ආසාව. ඉතින් ඔය සියල්ල වැඩපවත්තගෙන මම අවුරුදු 15ක 18ක 19ක මේ තරුණයෙක් මේක යොමු වෙනවා කියන්නේ පින්නතුනේ ඒක සංසාර පුරුද්දා. සංසාර පුරුද්දා. අඩුපාඩු නැතුවම මේ කරන්න කියලා එහෙම එකක් නැහැ පින්නතුනේ. එහෙම දෙයක් කරන්න බෑ කියලා මම දන්නවා. කොස් ගෙඩියක් විතර හොඳ කරලා පොඩ්ඩක් පුවක් ගෙඩියක් විතර පොඩි අඩුපාඩුවක් තියෙන්න පුළුවන් ජීවිතේ. එහෙම නැතුව වෙන්න බෑ. එහෙම තියෙනවා. හැබැයි ඉතින් අර පුවක් ගෙඩියක් වෙනුවෙන් කොස් ගෙඩිය නැති කරගන්න එකේ තේරුම නෑනේ. ඒ නිසා අපි මේක තෝරගන්නවා. මොකද ශාසනේ තනිකර කොස් ගෙඩියක් වගේ වැරදි වැඩ කර මේ පුවක් ගෙඩියක් වගේ හොඳක් කරන්නයි ලෝකේ ඉන්නේ. අපිට පුළුවන් නම් කොස් ගෙඩියක් විතර හොඳක් කරලා නේද? පුවක් ගෙඩියක් වගේ පොඩි අඩුපාඩුකම් තිබුණට ඒකට කමක් නෑ ජීවිතේක මිනිස්සෙක්ගේ. පින්නතුනේ දවසක් දෙන්නගේ පොඩි සාකච්ඡාවක් ගියා. ඒ දෙන්නගේ නම තමයි එක්කෙනෙක්ගේ නම ජීවිතය, අනෙක් එක්කෙනාගේ නම මරණය. මේ මරණය හා ජීවිතය දෙන්න ප්‍රශ්න කරනවා. මරණය ප්‍රශ්නයක් කරනවා ජීවිතයෙන්. මේ මට වඩා ඔයාට මිනිස්සු කැමතියි. මරණය ප්‍රශ්න කරන ජීවිතයෙන් මට වඩා මරණය විසින් අහන්නේ මට වඩා ඔයාට මිනිස්සු කැමතියි. ඊළඟට ජීවිතයකට උත්තරයක් දෙනවා. ජීවිතය කියනවා මම තමයි රසවත් ආස්වාදනීය බොරුව. මම තමයි රසවත් ආස්වාදනීය බොරුව. ඔබ තමයි තිත්ත ඇත්ත. මරණය ප්‍රශ්න කරේ මොකක්ද ඇහුවේ? මට වඩා නුඹට ඇයි කැමති කියලා ඇහුවේ. අපේ ජීවිතෙත් එහෙම නෙනේ. ජීවිතය හා මරණය. එතකොට ධර්මය කියලා කියන්නේ තිත්ත ඇත්ත. හැබැයි මේ ලෝකෙ වැඩි දෙනෙක් ගන්නේ ආස්වාදනීය රසවත් බොරුව. ඒ නිසා මේ ලෝකේ වැඩිපුරම තියෙන්නේ රසවත් ආස්වාදනීය බොරුව, අසත්‍ය. දවසක් මගෙන් මේ තරුණ දරුවෙක් ඇහුවා මේ සායිනාස රංගපෑමක් නේද කරන්නේ කියලා. මං කිව්වා ඔව්. රංගපෑමක් නැතුව වෙන මොනව කරන්නද? අපි ඔක්කොම කරන්න රංගපෑමක් නේ. ඔබ මම මේ සියලු දෙනාම සිද්ධ කරන රංගපෑමක්. මේක රංග මඩලක් කියන්නේ ඒකනේ. රඟපෑමක් කරන්නේ ඇත්තක් ඇත්තෙම නෑ. ඇත්තක් ලෝකේ ඇත්තෙම නෑ. තියෙන්නේ රඟමඩලක් පමණයි. රඟපෑමක් තම හැමතැනම තියෙන්නේ රඟපෑමක්. ඔබත් බලන්න අද පන්සලට එන්න ඕන විදිහට රඟපාලා මේකප් එක දාගෙන ඇඳුමක් ඇඳගෙන ආවා. ඉතින් රඟපානවා. සායන්හන්සේ දේශනාවට සූදානම් වුණා. මේ දැන් සිවුරු පුරව ගත්ත හිස බෑවා. මේ ආවා. දේශනා ශෛලයක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා, විදියක් තියෙනවා, ආරම්භයක් තියෙනවා, අවසානයක් තියෙනවා, ඉගෙනගත්ත ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට මගේ වැඩපිළිවෙලත් මමත් කරගෙන යනවා. ඔබත් ඒ විදියට අහගෙන ඉන්නවා. රඟපෑමක් තියෙන. එහෙනම් මේ සියල්ලම රඟපෑමක් කියලා තේරුම් ගත්තොත් අපි මොකද්ද කරන්න ඕන? ඒක රඟපෑමක් කියලා තේරුම් ගැනීමම රඟපෑමෙන් නිදහස් වීම. ඒක තේරුම් ගන්න නැත්තම් තමයි සදාකාලිකේ රඟපෑම හේ හීනේ ඇත්තක් කියලා හිතන්නේ. මේක රඟමඩලක් කියලා තේරුම් ගැනීමම ඒකෙන් නිදහස් වීමක්. ඒක කියන්නේ ඇලෙන්නේ නැහැ පෙන්නතුනි. ඇත්තටම බලන්න ඔබ රඟමඩලක නෙමෙයි ඉන්නේ. අනේ අපි නන්නේ රඟපාන්නේ. අපි මෙහි ඉන්නේ ඇත්ත විදියට. එහෙම කෙනෙක් නෑ පින්නතුනේ. හැම තැනම තියෙන්නේ රඟපෑමක් තියෙන්නේ. හැම තැනම තියෙන්නේ රඟපෑමක්. රඟපෑමක් නැති තැනක් නෑ. සම්මුතිය කියන්නේ වෙනතුරේ රංගපෑමක්ම තමයි, රංග මණ්ඩලක්ම තමයි. රංග මණ්ඩලකින් තොරව පවතිනෝ නම් පවතින්නේ ලෝකෝත්තරවම පමණයි. එහෙමනම් අපි රංග මණ්ඩලෙන් නිදහස් වෙන්න නම් යා යුතු ගමන තමයි
පටිසෝතගාමී ප්‍රතිපදාව. පටිසෝතගාමී ප්‍රතිපදාව කියන්නේ ප්‍රිය දේ අප්‍රිය කරන එක නෙමෙයි, ලස්සන දේ අවලස්සන විදියට දකින එක නෙමෙයි, ආස කරන දෙයට ආස නොකරන එකක් නෙමෙයි. අපේ ගොඩාක් අය ඍණාත්මක දහමක් ගත්තා පටිසෝතගාමී ප්‍රතිපදාව කියලා, ඒකයි වැරද්ද. නොයෙකුත් නොයෙකුත් හින්දු භාවනාවල් එක්ක පටලවා ගත්තා, සීලබ්බත පරාමාසත් එක්ක පටලවා ගත්තා. අගක් මුලක් දන්නේ නැතුව, ඉලක්කයක් දන්නේ නැතුව ඔහේ කරන්නම් වාලේ හෝයියා කියාගෙන වැඩ කරගෙන යන ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ නිසා අවදීන් බලන්න, අවදීන් කටයුතු කරන්න. තමන්ගේ හිතට, තමන්ගේ සංසාරයට තමන්ම වගකී යුත්තා කියලා තමන් කල්පනා කරන්න. තමන්ට තමන් පිළිසරණ කරගෙන, පිහිට කරගෙන තමන් ඉන්නවද කියලා බලන්න. තමා තුළ තමන් පරිපූර්ණව වාසය කරනවද කියලා බලන්න. තමන් ධර්ම මාර්ගයේ තුල සෑහීමට පත් වෙන තත්වයකට තමන් පත් වුණාද කියලා බලන්න. තමන්ට ධර්මයේ පිළිබඳව සැක විචිකිච්ඡා නැතුව, තවත් සෙවිය යුතු කාරණයක් නැතුව, තවත් ප්‍රගුණ කළ යුතු කාරණයක් නැතුව, කළ යුතු කාරණේ කරලා නොකළ යුතු දේවල් බැහැලා කරලා සියල්ල අවසන් කර කෙනෙක් හැටියට ඒකට කියනවා බ්‍රහ්මචර්යාව අවසන් කර වාසය කරනවා කියලා. බ්‍රහ්මචර්යාව කියන්නේ මෙත්තා, කරුණා, මුදිතා, ඒ ධර්මදා ප්‍රගුණ කරගෙන, භාවනාවල් ප්‍රගුණ කරගෙන පරේෂණාත්මක ගමනකට පාවිච්චි කරපු වචනයක් බ්‍රහ්මචර්යාව කියලා කියන්නේ. බුද්ධ කාලීන භාවිතාව බ්‍රහ්මචර්යාව අවසන් කරලා වාසය කරනවා. ඒ කියන්නේ යා පරිපූර්ණ වෙලා කඳු මුදුනට ගියා වගේ. පිනතුණු ජීවිතේ නිත්‍යයිද අනිත්‍යයිද? ජීවිතේ නිත්‍යයිද අනිත්‍යයිද? හා, අනිත්‍යයි. නෑ වෙනතුන ජීවිතේ නිත්‍යයක් නෑ, අනිත්‍යයක් නෑ. තේරුණා නේද? ජීවිතේ නිත්‍යයක් නෑ, අනිත්‍යයක් නෑ. දැන් බලන්න මේක නෑ, එහෙම වෙන්න බෑ හඳුරෝ, මේක අනිත්‍ය වෙන්න ඕන කියලා තර්කයක් තියෙනවද? ඔව්, ජීවිතේ නියතයි, මරණය අනියතයි. ඔව්, එහෙම කියන නේද? ජීවිතෙත් අනියතයි, මරණයත් අනියතයි. එතකොට අනියත කියන සුන්දරත්වය විඳිනවද, අනියත කියන වචනය අල්ලගන්නවද? මේක එතුමියට විතරක් නෙමෙයි, හැමෝටම තියෙන ප්‍රශ්නයක්. එතුමිය ඉදිරිපත් කළාට ඔබ තියෙනවා. හරි, අනියත කියන වචනය අල්ලගෙන අපි ඒකේ නියත තත්වයක් ගොනු කරනවද? එහෙම නැත්නම් ඒ අනියත කියන රසය විඳිනවද? වැදගත් වෙන්නේ අනියත කියන රසයට, දහමට. තේරුණානේ? එහෙමනම් ජීවිතය අනියතයි කියද්දී අනියත කියන රසය අපිට විඳින්න බෑ. ජීවිතය නිත්‍යයි කියද්දිත් ඒක විඳින්න බෑ. ඒක ජීවිතේ නිත්‍යයක් නෙමෙයි, අනිත්‍යයක් නෙමෙයි.
අන්න එතෙන්ට පාත්‍ර වෙලා තමන්ගේ ඇස් ඇරලා බලන්න ඔබට අනියත රසය පේන්න පටන් ගන්නවා. අනියත ගුණය පේන්න පටන් ගන්නවා. රස නැනේ. ਉਹ තමයි මොලේ ඇතුලේ තියෙන විප්ලව. ඒ උවට ගොඩාක් හොඳට සැකසිච්ච අවධියටපත් වෙච්ච නුවණක් තියෙන්න ඕන. කිව්වට විශ්වාස ගැන කතා නොකොට ප්‍රත්‍යක්ෂව කතා කරන්න ඕන. ගොඩාක් දේවල් අපි කතා කරන්නේ කියන්නේ ගොඩාක් අය බන කතා කරන්නේ සාකච්ඡා කරන්නේ සියලු දෙනාම ප්‍රත්‍යක්ෂ මාර්ගයෙන් නෙමෙයි. අහපු නිසා අපි අර නාලිකාවේ බෞද්ධ නාලිකාවක ඇහුවා මෙහෙම. අර හාමුදුරු කිව්වා මෙහෙම සමාජයේ මෙන්න මෙහෙම තියෙන මතයක්. මේ පොතේ තිබුණයි කියලා කියනවා. ඒ පොතේ තියෙනවා. ඒ සියල්ලම පින්නතුනේ විකෘති. ප්‍රත්‍යක්ෂ දේ විතරයි පින්නතුනේ සත්‍යය. බුදුරජාණන් වහන්සේගේ උපදේශයේ අනුශාසනය ප්‍රත්‍යක්ෂ වන තුරුම ගමන් කරන්න. චූලහත්ති පදෝපම වගේ සූත්‍රවලත් පැහැදිලි කරන්නේ ප්‍රත්‍යක්ෂ වන තුරු යථා දකින තුරු යන්න. යථා දකින තුරුම ගමන් කරන්න අවබෝධය සඳහා යන්න. දැන් බලන්න අචංචා ස්වාමින් වහන්සේ නැමැති උත්තම ඒ අරහතුන් වහන්සේ උන්වහන්සේගෙන් විමසුවාම අචංචා අචංචා කියන්නේ කවුද? ඔය ආරි ප්‍රසිද්ධ කෙනෙක් ලෝකෙම. ආරි ලොකු කෙනෙක්. අචංචා කියන්නේ කවුද? අපි ඇවිල්ලා අහන්න පුළුවන් නේ? කෙනෙක්ගෙන් අහන්න පුළුවන් ඔබේ නම කියලා අහන්න පුළුවන් අපේ ප්‍රතාප් මහත්මයාගෙන් අහන්න පුළුවන් ප්‍රතාප් සිංහ කියන්නේ කවුද? ඔබ කවුද කියලා අහන්න පුළුවන්. කොහොමද උන්වහන්සේගේ උත්තරය? අචංචා චංචා කියා මෙහි කෙනෙක් නැත. මෙතන ගහක් තියෙනවා. මේ ගහේ කාලෙකට ගෙඩි මල් හට ගන්නවා. කොළ හට ගන්නවා. ඒ කාලෙට ඇවිල්ලා කුරුල්ලෝ අවුල්ලෝ සතුට ඇවිල්ලා ගෙඩි කාලා සතුටු වෙලා යනවා. ආයි කාලෙකදී ගෙඩි මල් ඔක්කොම හැලිලා ගහ නාටු වෙලා යනවා. කවුරුවත් ඒ කාලෙට එන්නේ නැහැ. වැරදිලා ඇවිල්ලා කුරුල්ලෙක් වහලා ගියොත් මිසක් කවුරුත් එන්නේ නැහැ. අර කොළ නැති ගෙඩි නැති ගහට මල් නැති ගහට. ඒ ගහට ඇති කාලේ දෙන කුරුල්ලු ගැනවත් නැති කාලේදී නොයන කුරුල්ලු ගැනවත් සංවේගයක් නෑ. තමන්ගේ කාර්යය සිද්ධ කළා තමන් හිටිය ඇච්චරයි. දැන් බලන්න අපිට පුළුවන් ද මේ ජීවිතේ පෙරල ගන්න? අපිත් යන්නේ ජීවිතේ පෙරල ගමු. අපිත් ගසක් වෙමු. දසක් වෙනි සේවයක් කරමු ලෝකෙට. ඒක තමයි ඇත්ත කතාව. ඊළඟට ඉතින් මනෝමය වශයෙන් ඉතින් අපිට හදාගත්ත දේවල් ටික තමයි අනිත් මේ අපි හිතාගෙන ඉන්න දේවල්. හැබැයි ඔබට සැහැල්ලුයි ඔබට සහනශීලී බලාපොරොත්තු නැතුව අර ලෝකට සේවයක් කරන අපූර්ව ගසක් වගේ වීම. සහනශීලී ඒ කියන්නේ දුවා දරුවට කළත් ඥාති මිත්‍රාදීන්ට කළත් සේවකයන්ට කරත් ලෝකෙට කරත් අපිට කාටත් ඒක වැදගත්. ඒ ගසක් බවට පත්වීම. ඉතින් ගහක ස්වરૂපය තමයි රහතන් වහන්සේගේ ස්වરૂපය. ඉතින් ඔය ඔබ රහතන් වහන්සේලා කෝටි ගාණක් පහු කරගෙන ඉන්නේ මේන්දි. ඔය ගස් කියන්නේ රහතුන්. ඉතින් ওই ගහක් බවට පත්වීම තමයි අපිට තියෙන මේ අභියෝගය. දැන් අර සෙන්දහමෙත් කතාවක් තියෙනවනේ. කර්මස්ථානයක් කෙල්ල ඇවිල්ලා ගෝලේ. ඒ ගෝලයාට කිව්වා ඔබ කැලේට ගිහිල්ලා උණගසක් බවට පත් වෙලා එන්න. ඔච්චරයි කර්මස්ථානය. මේ ලොකු ලොකු බණ කියලා දෙන්නේ නැහැ සෙන්දහම. පොඩි වදනයි දෙන්නේ. ඒ වදනින් එයා හැදෙනවා. ඒ වදනින් එයා පරිපූර්ණ වෙනවා. එක වචනින් පරිපූර්ණ වෙනවා. අපි කෝටියක් වචන අහනවා පරිපූර්ණ වෙන්නේ නැති එකනේ වරද. එක වචනින් පරිපූර්ණ. ඔබ උණගසක් වෙලා එන්න. දැන් මමත් ඔබට කියනවා ගසක් වෙලා එන්න. දැන් ඉතින් ගෝලයා වරින් වර ඇවිල්ලා කිව්වත් එක්ක හරි ගුරුතුමනි දැන් මං ගහක් උණ ගහක් යනවා යන තව මදි කියලා එළවනවා. ඉතින් ආයි කාලයක් ඇවිල්ලා මේ ආයි කියනවා ආයි එළවනවා. මොකද්ද ප්‍රශ්නේ? කාලයක් ඇවිල්ලා දැන් ඔබටත් කියන්න පුළුවන් හෙට ඇවිල්ලා සයන්නත් මං ගහක් දැන් මං ගසක් වෙනි මම ගහක් අපිට තියෙන එළවන්න තමයි. දැනුම තුල නොවේ ආධ්‍යාත්මය තුල පරිවර්තන වෙන්න. දැනුම තුල නොවේ ආධ්‍යාත්මය තුල පරිවර්තනය වෙන්න ඉගෙන ගන්න ඕන. තේරුණායි. දැනුම තුල නොවේ තමන්ගේ හිතෙන් ඇතුළතින් ආධ්‍යාත්මය තුළින් ආධ්‍යාත්මය ඇතුළේ ප්‍රශ්නයක් තියෙන්න බෑ. එනිසා මේ සත්‍ය අවබෝධ කරගත්තොත් පින්නතුනේ මේ සත්‍ය අවබෝධය කියන එක බුදුහාමුදුරුවෝ උපමා කරනවා උදක ප්‍රසාද මාණික්ක වගේ කියලා. ඉස්සර රජවරු මණිකක් අරගෙන යනවා කොහේ හරි යද්දී මිනිස්සු තරගෙන යනවා මේ කොහේ හරි මඩ වෙච්ච වතුර වලක් තිබ්බොත් ඒකට දැම්මහම මේ මණිකෙන් මඩ ටික සියල්ලම දැනුත් තියෙනවා. ඒ ලෝ එක්තරා රසායනික ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ මේ මඩ නැති වෙලා ගිහිල්ලා පෑදෙදියේ මතු වෙනවා. ඒකට කියනවා උදක ප්‍රසාද මාණික්ක කියලා. එතකොට පෙනුතුනේ මිනිස්සේ කැම මොහොතකම කැළඹිලි ස්වභාවයන් වලින් බොර වෙන සුළුයි. ඉතින් මේ සත්‍ය අවබෝධ වුණාම පෙනුතුනේ ඒ සත්‍යයේ තියෙන බලයෙන් ඔබව අර උදක ප්‍රසාද මාණික්ක වගේ ඔටෝ ක්ලීන් කරනෝ තමන්ගේ මනස. ඒස සත්‍ය අවබෝධයයට මොනතරම් නින්දාවත් අපහසාවත් ගැරහුම්මාවත් මොනවාවත් ඔටෝ ක්ලීන් වෙනවා. සමහර අය අපහසු කරනව නේද සත්‍ය අවබෝධයයට? වැඩන්නේ නැහැ. කළා වැඩන්නේ නැහැ. ඒක නිකන් අර උදැල්ලක් කරන් මහ පොළොව කොටනවා වගේ මහ පොළොවට දනවන්න. ඒක කරන්න බෑ. එනිසා උදක ප්‍රසාද මාණික්ක වගේ වටිනාකමක් ඇති කරලා දෙන මේ උතුම් ධර්මය. ඉතින් අවබෝධ කර ගැනීමට ඔබ කල යුත්තේ සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන, ක්‍රමානුකූල ගුණ නෝන දියුණු කරගන්න ඕන, ක්‍රමානුකූලව අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා වශයෙන් දියුණු පමුණු වෙන්න ඕන. තමන්ගේම තියෙනා වූ අඩුපාඩුකම් සැකසিলা තමන්ගේ ඥානය පහළ වෙන්න ඕන. පිනතුනි මේ ගොඩාක් සාමින් වහන්සේලා අපේ ඉන්න අය මේ දායකයේ දිව්‍ය ලෝකේ යනවට වඩා අපාය යවන එක තමයි කරන්නේ. ඇයි? දැන් පහුගිය දවසේ කියනවා හාමුදුරු කෙනෙක් කියනවා මම දැක්ක මේ ඕගොල්ලෝ බලාගෙන ওই සිංක එකේ හිම අරිනකොට ওই කූඹි ඉඳලා යනවා, ගියාම ඕගොල්ලොත් සුනාමි වලට අහුවෙලා වගේ මැරිලා යනවා කියලා. මේ නැති මානසික ප්‍රශ්න හදනව නෙවෙයි හාමුදුරුවෝ. දැන් ඊට පස්සේ මේ මිනිස්සෙකුට සිංක එකෙන් වියොත් කූඹියෙක් ආයු ඇදලා ගන්න. එදා ඉඳලා මේ මිනිස්සට මතකයක් හිටීවි, අනේ සිංකෙකට කූඹියෙක් ගියා විශාල පාපයක් වුණා, අයියෝ මම කොහේයිද අපායයිද දන්නේ කියලා. නැති ප්‍රශ්න හදනවා. බුදුහාමුදුරුවෝ කළේ ඒක නෙමේ. ඕ රජතුමාගේ වදකයා පවා මැරෙන්න යන මොහොතකදී ඇවිල්ලා සරියුත් හාමුදුරුවෝ ඒකටත් පොඩි උපායක් හදලා, අර ලෝය කෙනෙක් නඩුවකින් නිදහස් කරගන්නවා වගේ ඒකටත් පොඩි උපායක් හදලා කිව්වා. තමන්ගේ කැමැත්තටද කරේ ඒක? අනේ නෑ, මගේ කැමැත්තට නෙමෙයි, රජතුමාගේ යනට. ආ එහෙනම් ඉතින් ඔයාට පවුනේ. එහෙම හරි හිත හැදුවා. අද ඉන්න හාමුදුරු කෙනෙක් ගියොත් අනිවාර්යෙන් ඔබ කරපු පව් බරපතලයි, ඔබ ඒ කන්දේ යනවා පායි කියලා ඉවර වෙලා මොකද කරන්නේ? ඔව්, ඒ මිනිස්යාව තව අපායට දාලා වේදනාවට පත් කරලා ලොකු ප්‍රශ්නයක් ඇති කරනවා. ඉතින් ඒ නිසා මේ සීලබ්බත පරාමාස දේවල් එක එක දෘෂ්ටි ඔළුවට දාලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ගොඩාක් හාමුදුරුවරු චූදිතයෝ ලෙස, වැරදිකාරයෝ ලෙස තමා පිළිබඳවම තමන් පීඩිතව ජීවත් වෙලා ගොඩාක් හාමුදුරුවරු අපාය යනවා. ගොඩාක් ඒ පස්සේ යන දායකයොත් ඒ මනක් කල්පිතයන්වල ගිහිල්ලා අපායට යනවා. ඉතින් ඒක සංවේගී කාරණයක්. හැබැයි පින්තුන්ට හොඳ අවධානයෙන් සද්ධර්මය ප්‍රගුණ කර ගැනීමේ වැඩපිළිවෙලක ඔබ කටයුතු කරොත් ඔබට මේ අත්භවයේදීම ඒ සාන්ත සුන්දර සතර අපාය නිදහස් වුණු අවබෝධය ඇති කරගන්න ලැබෙනවාමයි. ඒ ලැබීම සඳහා ඔබේ මනස සූදානම් කරගන්න, පිරිසුදු කරගන්න. දැන් මේ අපි ධර්මශාලාව වැඩසටහනක් කරන්න සූදානම් කරා ගොඩාක් මහන්සි වෙලා. ඔබේ හිතත් ධර්මයට වඩින්න, බුදුන්ට වඩින්න සූදානම් කරා. තේරුණානේ? ධර්මයට වඩින්න, බුදුන්ට වඩින්න සූදානම් කරා. එච්චරයි. විවෘතව ඉන්න. බුදුන් කොහෙද ඉන්නේ? මේ හැමතැනම ඉන්නවා. බුදුරජාණන් වහන්සේ විශ්වයක් බවට පත් වුණා. ඒ බුද්ධ කියන්නේ දහමකට. ඒ දහම මේ හැමතැනම වැඩ ඉන්නවා. බුද්ධ කියන්නේ පුජ්‍යලයක් නෙමෙයි, කෙනෙක් නෙමෙයි, දහමක්. අප්පටිමයි, ප්‍රතිමා ස්වරූපයකින් නොමැති දහමක්. ඒ නිසා පිළිම කඩලා බුදුන් නැති කරන්න බෑ. බුදුන් නැති කරන්න නම් විශ්වයම නැති කරන්න ඕන කවුරු හරි. ලෝක බෝලෙ නැති කරලා හරියන්නේ නැහැ. විශ්වයම නැති වුණොත් අන්න බුදුන් නැති වෙන. ඒක නැති කරන්න බෑනේ කාටවත්. ඒක නැති කරන්න බෑ. ඒ නිසා විශ්වයේ ඉන්නේ හැමතැනම බුදුන්. මේ හැම හුලඟකම ඉන්නේ බුදුන්. බුදුජානන් වහන්සේ වැඩ ඉන්නේ. ඒ බුද්ධ ගුණය තියෙන්නේ. ඔබට පුජ්‍යලයක් මතක් වුණාට මට කරන්න දෙයක් නැහැ. දහමක්. දහමක් තියෙන්නේ. ඒ දහමත් එක්ක ඔබට එන්න පුළුවන්. ඔබ කාලකණ්ණි මම එක් හදාගෙන ඉන්නවා. අන්නේ අවාසනාවන්ත කාලකණ්ණි කමෙන් බේරෙන්න. එතකොට ඔබට මේ විශ්වයේ නෑකමට, ඥාතිත්වයට එන්න පුළුවන්. නිග්‍රහශීලී වචනයක් පාවිච්චි කරේ කාලකණ්ණි මම එක් හදාගෙන ඉන්නවා කියලා. ඒක වැරදිද? ඒක තමයි හරිනේ. ඒක තමයි හරි. ඒක හරි දුක් විඳිනවා. ඒකයි මම කියන්නේ කාලකන්නේ කියලා. එහෙනම් කාලය අනුභව කරන්නේ නැතුව කාලය තුල ජීවත් වෙන්නේ නැති පිරිසක් ලෝකේ ඉන්නවා. ඒ තමයි අකාලික අය. කාලය තුල ඉන්න අය වයසට යනවා, මැරිලා යනවා. අකාලික වෙච්ච අය වයසට යන්නේ, මැරෙන්නේ, අමරණීයයි. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අද දවසේ කටිට මහා පූර්ණ්‍යෝත්සවය නිමිති කරගෙන සම්මා සමාධි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේහි අද උදෑසන කාලයේ පැවතුණු ධර්ම දේශනාවේ දායකත්වයත් එම පින්නතුන්මයි. ධර්මසිරි ප්‍රතාප් සිංහ මහතා සහ දීපානී නානයක්කාර පින්වත් මැතිණිය ඇතුළු ඒ පින්වත් දියණිය ඇතුළු පෞලේ පින්නතුන් සහ ඥාති මිත්‍ර හිතයිති හැම දිනාම ඒක රාශි වෙලා ධර්ම දේශනාවට ආරාධනා කළයි. පින්කමේ සම්පූර්ණ දායකත්වය අරමුණු බවට පත්වන්නේ අප අතරින් සමුගත්
ප්‍රතාප් සිංහ මහතාගේ ආදරණීය පියාණන් වන ඩැනී ප්‍රතාප් සිංහ පින්වත් පියාණන් වහන්සේට සහ මවවන සීලවතී ගමගේ පින්වත් තම ආදරණීය මෑණියන්ට පුණ්‍ය ආනුමෝදනා කිරීම ඒ වගේම දීපානි නානාකාර මැතිණියගේ පියාණන් වන පියරත්න නානාකාර පින්වත් පියාණන් වහන්සේටත් පුණ්‍ය ආනුමෝදනා කරන්න කනේෂ් ජයසිංහ මහතාගේ පියාණන් වන ජයසිංහ මහතා ඇතුළු ඒ අප සෝමරත්න ජයසිංහ මහතා ඇතුළු අප නමින් පරලෝසපත් වූ සියලුම ඥාති මිත්‍රාදීන්ට සාංසාරික වශයෙන් සුවපත් භාවයක් පිණිස පින්පඳුරක් වේවා මේ දහම් කුසල අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරලා සාදු කියමු. සුජීවත්ව සිටින මෑණියන් ඇතුළු ප්‍රතාප් සිංහ මහතාගේ සහ සහෝදර සහ මහත්මයේගේ දුව දරුවන් ඇතුළු ඒ හැම දිනාටම ඥාති මිත්‍රාදී හැම දිනාටම සෙත් පතනවා. ඒ වගේම රිසේලි කියන්සා ජයසිංහ දියණියටත් කරන්නා වූ අධ්‍යාපන කටයුතු රැකී ආරක්ෂා කටයුතු සාර්ථක කර ගැනීමට නිදුක් නිරෝගී සුවපත් භාවය තුන්වගේ ආශිර්වාදයේ සද්ධර්මයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උතුම් පින්කමට විවිධාකාරයෙන් සහයෝගය දැක්වූ සෑම සියලු දෙනාටම සියලු යහපතම වේවා. සද්ධර්ම අවබෝධයද වේවා. ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයද වේවා. සියලු සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු සඵල සිද්ධ වේවා. ආයුරාරෝග්‍ය සැප වර්ධනය තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් ලැබේවා කියලා ප්‍රාර්ථනා කර සිටිනවා. ඒ වගේම තෙමසක් පුරාම අප වෙනුවෙන් කරුණාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අපව පෝෂණය කරමින් වැඩ සිටින කල්යාණ මිත්‍ර ආනන්ද ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී චිරජීවනය සද්ධර්මයේ මෙහෙවර සිදු කරන්නට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා මේ උතුම් ධර්මානුශාසන ආශිර්වාදය පවත්වනවා. එහෙමනම් උතුම් සීලොම සත් ප්‍රාර්ථනා ඉෂ්ට සිදු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු. අභිවාදන සීලස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු අන්නෝ සුඛම් බලම් ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන් තස්ස හේතු චතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතෝ. සාදෝ සාදෝ සාදෝ. බුත්සමයි.